සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අතඛෝ ආයස්මතෝ අනුරුද්ධස්ස රහෝගතස්ස පතිසල්ලීනස්ස එවං චේතසෝ පරිවිතක්කෝ උදපාදි අප්පිච්චස්සයන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්චස්සති සද්ධාවන්ත පිනතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණේ කරන්නට සූදානම් වෙන්නේ අද දවසේ ධර්ම දේශනාව සඳහා අපි පසුගිය සතියේ මාතෘකා කළ මාතෘකා පාඩයම යොදා ගත්තේ අනුරුද්ධ සූත්‍රයේ මූලික කොටගෙන අෂ්ට මහා පුරුෂ විතර්ක පිළිබඳව පැහැදිලි කරමින් යන දේශනා පෙළෙහි පළවෙනි කාරණය අල්පේච්ඡතාවයේ පිළිබඳවයි අපි පසුගිය දේශනා දෙකකදීම පැහැදිලි කරන්නට යෙදුනේ. ඒ අල්පේච්ඡතාවයේ සඳහා අපි මනස පුහුණු කරද්දී විශේෂයෙන් දැන හඳුනා ගත යුතු ක්ලේශ ධර්මයන් තුනක් පිළිබඳව අපි සිහිපත් කළා. අත්‍රිච්ඡතාවය, මහිච්ඡතාවය සහ පාපිච්ඡතාවය වශයෙන්. එහි අත්‍රිච්ඡතා සහ මහිච්ඡතා කියන කරුණු දෙක තමයි පසුගිය දේශනාවන්හිදී අපි පැහැදිලි කරන්නට යෙදුණි. අද දවසේ මේ මාතෘකා ධර්මයේම අපි ධර්ම දේශනාව සඳහා යොදා ගත්තේ මේ මහිච්ඡතාවය පිළිබඳව තවදුරටත් අපි හඳුනා ගත යුතු කරුණු කිහිපයක් පැහැදිලි කරලා පාපිච්චතාවය කියලා කියන්නේ කුමක්ද කියන බව පැහැදිලි කර දෙන්න. මේ කරුණු මැනවින් හඳුනා ගන්නා පමණට තමයි අපට අල්පේච්ඡතාවය කුමක්ද කියලා තේරුම් ගන්නට පහසු වෙන්නේ. අපි පසුගිය ධර්ම දේශනාවෙහිදී දීර්ඝ වශයෙන් මේ මහිච්ඡතාවය ගොඩනැගෙන විවිධ පැති ඒ වගේම එය හඳුනාගත යුතු ආකාරය ඒ වගේම අපි සමහර වෙලාවට අපේ මනසෙහිම පවතින වංචක ධර්මයන්ට පැවැටෙන ආකාරය ඒ නිසා අපි තුළ ඒ ක්ලේශ ධර්මයේ තියෙද්දීම පිළිඟ ඒබඳු ක්ලේශ ධර්මයක් නැහැ කියලා හිතාගෙන කටයුතු කරන ආකාරය ඒ නිසාම පුද්ගලයන් තමන්ගේ අධ්‍යාත්මික දියුණුව ඇති කරගන්නා වෙනුවට එහෙම දියුණුවක් ඇතය කියන සංඥාවෙන් ඒ පවතින ආකාරයටම කෙලෙස් සංගවාගෙන ජීවත් වෙන ආකාරය මේ කරුණ පිළිබඳව විවිධ පැතිවලින් උපමා උදාහරණ ඇතිව අපි පැහැදිලි කරන්නට යෙදුණා. මේ මහිච්ඡතාවය ඇති පුද්ගලයාගේ තවත් එක්තරා ස්වභාවයක් තමයි ඒ තැනැත්තා ඉල්ලීම් බහුල කෙනෙක් බවට පත් වෙනවා. කුමක් නිසාද? අර ලද දෙයින් තෘප්තිමත් නොවන නිසා, බොහෝ දේ අපේක්ෂා කරන නිසා. අපි පෙර දිනේත් පැහැදිලි කළා මහිච්ඡතාවය කියලා කියන්නේ බොහෝ අපේක්ෂා කරන එකම දේ වුණත් නැවත නැවත අපේක්ෂා කරන ස්වභාවය. ඉතින් මේ ස්වභාවයෙන් මනස විකෘති වුණු පුද්ගලයා ස්වල්පයක් තබා මහත් දෙයක් ලැබුණා වුණත් ඒ තැනැත්තා තෘප්තිමත් වෙන්නේ නැහැ. ඒ නිසා නැවත නැවත ලබන්නට උත්සාහ කරනවා, කැමැත්ත ඇති කරගන්නවා, බලාපොරොත්තු ඇති කරගන්නවා. ඒ විදිහට තමන්ගේ ස්ව උත්සාහයෙන් ලබන්නට පුළුවන් දේ ලබනවා වගේම සමහර වෙලාවට අනුන්ගෙන් ඉල්ලා ගන්නට යමක් පුළුවන් නම් එහෙම ඉල්ලා ගන්නටත් ඒ තැනැත්තා සමහර විට උත්සාහවත් වෙනවා. අන් අය විසින් වැඳුම් පිදුම් කරන භික්ෂුන් වහන්සේ නමක් වැනි කෙනෙක් තුල මේ කියන මහිච්ඡතාවේ මතුනොත් උන්වහන්සේ තමන් සෞ උත්සාහයෙන් උපයනවාට වඩා සදහවත් දායක පින්නතුන් විසින් ලබා දෙන පූජා කරන ප්‍රත්‍යලාභයෙන් ලැබෙන යැපෙන කෙනෙක් නිසා බොහෝ කොට තමන්ට අවශ්‍ය දේවල් මහජනයා විසින් පූජා කරන දේවල් තුලින් තෘප්තිමත් නොවි බහුල කොට තමන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳව අන් අයට අඟවන්නට ඉල්ලන්නට පෙළඹෙන්න පුළුවන්. එතකොට ඉල්ලීම කියන එක ලෝකෙහි කිසිම කෙනෙකුට ප්‍රිය වෙන කාරණයක් නෙමෙයි. ඒක එතරම් සතුටු වෙන කාරණයක් නෙමෙයි. කුමක් නිසාද? හැම කෙනෙක්ම ධනෙ උපයන්නේ තමන්ගේ අවශ්‍යතා පිරිමසා ගන්නට විවිධ සැලසුම් ඇති කරගෙන. ඒ තමන්ගේ සැලැස්මට පිටස්තරින් යම්කිසි කෙනෙක් ඒ ධනය පිළිබඳව වෙනත් සැලැස්මක් හදාගෙන ඒ තැනැත්තාගේ සැලසුම් වලට අනුව ඒ ධනය ඉල්ලා හිටිනකොට කෙනෙකුට ඒක එතරම් ප්‍රියමනාප කාරණයක් වෙන්නේ නැහැ. යම්කිසි කෙනෙක් පරිත්‍යාග කරන්නට කැමැත්තෙන් තමන්ගේ රුචිකත්වයෙන් එහෙම පරිත්‍යාගයක් කරනවා නම් ඒක වෙනම කාරණයක්. නමුත් යම්කිසි කෙනෙකුගෙන් ඉල්ලා සිටිනකොට ඒ පරිත්‍යාග කරන්නට කැමති කෙනෙකුටුණත් ඒ ඉල්ලීම එතරම් ප්‍රිය නොවන අවස්ථා බොහෝ කොට අපි සමාජයේහි දකිනවා. නමුත් මේ මහිච්ඡතාවය අධික වෙන පුද්ගලයා, ඉබඳු භික්ෂූන් වහන්සේ, ඉබඳු පැවිද්දන් නැවත නැවත තමන්ට නොයෙක් දේ අන් අයගෙන් ඉල්ලා සිටින්නට, ආයාචනා කරන්නට, අඟවන්නට උත්සාහ කරනකොට බොහෝ කොට භික්ෂූන් වහන්සේලා පිළිබඳව පොදුවේ මහජනයක් තුල පවතින ගෞරවයේ විශ්වාසයේ ගිලිහෙන්නටත් ඒක කාරණයක් වෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේහි අලව් නුවර භික්ෂූන් වහන්සේලා ලොකු ලොකු ආවාස හදන්නට පටන් අරගෙන ඒ ආවාසවල වැඩ නිම කරගන්නට මහජනයාගෙන් ලැබෙන සහයෝගය ප්‍රමාණවත් නොවන නිසා ඒ සඳහා මේවා අවශ්‍යයි, මේවා ගෙනත් දෙන්න, මේවා ගෙනත් දෙන්න කියලා නිරන්තරයෙන් මහජනයාගෙන් ඉල්ලීම් කරන්නට පටන් ගත්තා. මේ අධික ඉල්ලීම් වලින් පීඩාවට පත්වුණු මහජනතාව පන්සලට යාම ටික ටික අඩු කරලා මගහැර යන්නට උත්සාහ කරන භික්ෂුන් වහන්සේලා දකිනකොට මගහැරලා යන්නට, පලා යන්නට ඒ අය උත්සාහවත් වෙනවා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දිනක් අලව් නුවරට ගිහිල්ලා අග්ගාලව කියන චෛත්‍යස්ථානයේහි පවතින විහාරයේහි නැවතිලා උන්වහන්සේ පසුදින උදෑසන පිනුසිඟා වඩින්නට ගමට පිවිසුණා. උන්වහන්සේ දකින දකින මිනිස්සු දන්පැන් පූජා කරනවා වෙනුවට මගහරින්නට, සැඟවෙන්නට, දොරවසා ගන්නට උත්සාහ කරන ආකාරය දැකලා උන්වහන්සේ ආපහු විහාරස්ථානයට පැමිණිලා භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා, ආශ්මත්වරුනි, පෙර මේ අලව් නුවර බොහෝ ප්‍රත්‍යලාභේ ලැබුණු තැන. භික්ෂුන් වහන්සේලා කෙරෙහි මහජනතාව බොහොම ප්‍රසාදයෙන් යුක්තව දන් පැන් දීපු තැන. ඉතින් මේ වගේ තත්ත්වයක් අද වෙනකොට පත් වෙලා තියෙන්නේ කොහොමද? ඇයි මේ මහජනතාව භික්ෂුන් වහන්සේලා දකිනකොට මගහරින්නට, පලා යන්නට උත්සාහ කරන්නේ කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අවශේෂ භික්ෂුන් වහන්සේලාගෙන් විමසුවා. එතකොට ඒ භික්ෂුන් වහන්සේලා කාරණේ පැහැදිලි කළා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ කාරණේ ආපසු එවිදින් තථාගතයන් වහන්සේට සිහිපත් කළ මොහොතේ ඒ ඉල්ලීමෙහි පවතින ආදීනව පැහැදිලි කරමින් කුටිකාර ශික්ෂාපදයක් පනවමින් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දැඩිසේ අවවාද කරනවා මේ ඉල්ලීමෙහි තියෙන දෝෂය පිළිබඳ. එතනදී බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට යම්කිසි పూర్ව කතා ප්‍රවෘත්තියක් සිහිපත් කරනවා ඒ ඉල්ලීමෙහි තියෙන ආදීනව කොතෙක්ද කියන බව පැහැදිලි කරන්නට. පෙර එක්තරා සහෝදරයෝ දෙදෙනෙක් ඊර්ෂි ප්‍රවෘජාවෙන් පැවිදි වෙනවා. පැවිදි වෙලා ගංගාවක් අයිනේ ඒ පැවිද්ද දෙදෙනම, එහෙම නැත්නම් ඒ තාපසයෝ දෙදෙනම තම තමන්ට වෙන වෙනම පන්සල් හදාගන්න. වැඩිමහලු තාපසයාගේ පන්සල ගඟේ ඉහළ ප්‍රදේශයේ පවතිනවා. බාල තාපසයාගේ, එහෙම නැත්නම් අර බාල සහෝදරයාගේ පන්සල ගඟේ පහළ කොටසෙහි තනාගත්. මේ බාල තාපසයා, එහෙම නැත්නම් අර මලනුවන් බලන්නට විටින් විට වැඩිමහලු තාපසයා පැමිණෙනවා. එහෙම නැත්නම් වැඩිමහලු තාපසතුමා බලන්නට විටින් විට මේ සහෝදර බාල තාපසතුමා පැමිණෙනවා. මේ විදිහට දවසක් අර තමන්ගේ සහෝදර තාපසතුමා බාල තාපසයා වැඩිමහල් තාපසයා මුණගැහෙන්නට ආපු වෙලාවේ මේ වැඩිමහලු තාපසයා දකිනවා තමන්ගේ සහෝදරයා බොහොම කුෂ වෙලා, ඇඟ කෙට්ටු වෙලා මලානික වෙච්ච ස්වභාවයෙන් පවතිනොයි කියලා. එතෙන්දී මේ සඳහා කාරණේ විමසනකොට අර බාල තාපසතුමා කියනවා, ස්වාමීනි, මගේ එක්තරා මිත්‍රයෙක් ඉන්නවා මණිකණ්ඨ කියලා නාගරාජයේ. ඒ නාගරාජයා විටින් විට ඇවිදින් මා සමග කතා බහ කරලා දහම් කරුණු කතා කරලා බොහොම හිතවත් වෙලයි ඉන්නේ. ඉතින් මෙහෙම විටින් විට ඇවිදින් ආපහු යනකොට ඒ හිතවත්කම නිසාම අර මිනිස් වෙස්සයක් මවාගෙනයි එන්නේ. නමුත් ආපහු යනකොට මිනිස් වෙස්සය අතහැරලා අර නාග වේශයට පරිවර්තනය වෙනවා. එතනදී යන්න සූදානම් වෙලා ඇඟේ දැවටිලා බොහොම හිතවත්කම් පාලා යන්නේ. ඉතින් කොහොම වුණත් මේ මහා බරපතල නාගයෙක් නිසා අර මිනිස් වෙස්සය අතහැරලා නාග වෙස්සය මවාගත්තට පස්සේ නැවත නැවත ඇඟේ වෙලෙනකොට මහා භීතියක් ඇති වෙනවා, මහා තැතිගැන්මක් ඇති වෙනවා. ඉතින් මේක මට මහා පීඩාවක් වෙලායි තියෙන්නේ. නමුත් කියන්න ක්‍රමයකුත් නැහැ, හිතරි දෙයි කියලා කියාගන්නට විදිහකුත් නැහැ, එන්න එපා කියන්නත් බැ. ඉතින් මම හරීම කායික මානසික අපහසුතාවයකටපත් වෙලා තියෙන්නේ. ඒ ඇති වෙන බිය තැති ගැනීම නිසා තමයි කන දෙයක් දිරවන්නෙත් නැහැ, ඒ වගේම හරියට නිින්ද යන්නෙත් නැහැ, ಗುಣධම් වඩන්නට තරම් පහසුවකුත් නැ. මේ කායිකවත් මානසිකවත් දුර්වල තත්ත්වයට පත් වෙලා තියෙන ප්‍රශ්නේ මේකයි කියලා අර කුඩා තාපසයා අර වැඩිමහලු තාපසයාට තමන්ගේ ගැටලුව පිළිබඳව සිහිපත් කළා. එතෙන්දී වැඩිමහල් තාපසතුමා කියනවා, ඔබ කැමතිද ඒ නාගරාජයා නැවත නොපැමිණ සිටිනවා නම්? ඊට පස්සේ අර බාල තාපසයා කියනවා, ඔව් ස්වාමීනි, මම කැමති. මොකද මට ඒක මහා පීඩාවක් වෙලා තියෙන, මට දැන් මේක නවත්ත ගන්න ක්‍රමයක් නැහැ. හිතවත්කම නිසා, මිත්‍රකම නිසා එන්න එපා කියන්නත් නැහැ. නමුත් මේ විදිහේ ගැටලුවක් පවතිනවා. පස්සේ අර වැඩිමහලු තාපසතුමා කියනවා, එහෙනම් මම උපක්‍රමයක් කියා දෙන්නම් කියලා ඇහුවා. දැන් මේ මණිකණ්ඨ නාගරාජයා මේ මනුෂ්‍ය වෙස්සය මවාගෙන එනකොට මොකක්ද ඔහු පැලඳගෙන එන්නේ කියලා කිව්වා. ඊට පස්සේ කිව්ව, වටිනා නාගමාණික්යක් සහිත මාලයක් ඔහුගේ ගෙල පැලඳගෙන තියෙනවා. ඊට පස්සේ කිව්වා, එහෙනම් ඔබ ඒ මණිකණ්ඨ නාගරාජයා එනකොටම, පන්සලට ඇතුල් වෙනකොටම ඔබ කියන්න, අනේ මෙහෙමයි, මට ඔය ගෙල පැලඳලා තියෙන මාණික්ය සහිත මාලය මට දෙන්න පුළුවන්ද කියලා එහෙම ඉල්ලන්නේ. දෙවනි දවසේ එනකොට කුටියට ඇතුල් වෙන්නත් කලින්ම ඉල්ලන්නේ. තුන්වෙනි දවසේ ගඟෙන් ගොඩට එනකොටම ඉල්ලන්නේ. හතරවෙනි දවසේ ගඟෙන් මතු වෙනකොටම ඉල්ලන්නේ. මේ විදිහට උපදෙස් දුන්නා. ඊට පස්සේ අර බාල තාපසතුමා මේ උපදේශය සිතේ තියාගෙන ගිහිල්ලා මණිකණ්ඨ නාගරාජයා පසුදින පැමිණියාට පස්සේ කුටියට ඇතුල් වෙනකොටම කිව්වා, අනේ නාගරාජයනි, ඔබ හැමදාම මේ බොහොම අලංකාර මාලයක් පැළඳගෙන එනවා, මේ වටිනා මාණික්යක් සහිතව. ඉතින් මෙතෙක් කල් ඔබ ආවා ගියාට මට කිසි දෙයක් පරිත්‍යාගයක් කළෙත් නැහැ. ඒ නිසා ඔය නාගමාණික්ය සහිත මාලය මට දෙන්නට පුළුවන්ද කියලා ඇහුවා. එතනදී අර නාගරාජයා කියනවා, තාපසතුමනි, වෙන ඕනම දෙයක් ඉල්ලන්න මේක නම් ඉල්ලන්න එපා. මේ නාගමාණික්ය නිසා තමයි මට බොහෝ සම්පත් ලැබෙන්නේ, මට ආහාර පාන ලැබෙන්නේ, මේ හැම යසයිසුරුම මා සතුව පවතින්නේ මේ මාණික්ය නිසා. ඒ නිසා මේක නම් ඉල්ලන්න එපා, වෙන ඕන දෙයක් ඉල්ලන්න. පස්සේ අර තාපසතුමා කියනවා, මට වෙන දේවල් වලින් පළක් නැහැ, මට මේකමයි ඕන කරන්නේ. එහෙම කියනකොට හිමින් සීරුවේ අර නාගරාජයා පලා ගියා. දෙවනි දවසෙත් ආවට පස්සේ පන්සලට ඇතුල් වෙන්නටත් කලින්, අනේ මම ඊයේ තිල්ලුවා, මේක මට දුන්නේ නැහැ, අදවත් මේක දීලා යන්නක් කියලා ඉල්ලනකොටම මූණ නරක් කරගෙන ආපහු හැරිලා යන්න ගියා. තුන්වෙනි දවසේ ගඟෙන් ගොඩට එනකොටම මේ මාණික්ක සහිත මාලය ඉල්ලුවා. එහෙමම ගඟේ ගිලිලා යටට ගියා. ඊළඟ දවසේ ගඟේ මතුවෙනකොට මේක ඉල්ලුවා. ඊට පස්සේ අර නාගරාජයා කියනවා, තාපසතුමනි, ඔබ බොහෝ කොට ඉල්ලනවා, මම අකමැති දේම ඔබ නැවත නැවත ඉල්ලනවා. ඒ නිසා අපේ මේ මිත්‍ර ධර්මයේ වැඩි කාලයක් පවත්වන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා බොහොම කනගාටුයි, මම ආපහු කවදාවත් එන්නේ නැහැ කියලා ආපහු යන්නට ගියා. එතනින් ඒ සම්බන්ධතාවය ගිලිහිලා ගියා. එතකොට මේ කතාව බුදුරජාණන් වහන්සේ සිහිපත් කරලා අර භික්ෂුන් වහන්සේලාට උපදෙස් දෙනවා, මහණෙනි, ඉල්ලීම කියන එක බොහොම ලාමක දෙයක්. ඒ ඉල්ලනවට කවුරුවත් ප්‍රිය වෙන්නේ නැහැ, කැමති වෙන්නේ නැහැ. එතකොට තමන්ගේ අවශ්‍යතා ඕනෑ තරම් තියෙන්නට පුළුවන්. කොතෙක් අවශ්‍යතා තිබුණා වුණත් මේ ලෝකේ හැම කෙනෙක්ම තම තමන් සතු දෙයට ඇලුම් කරමින් තමයි ඒවා එක්රැස් කරගෙන නඩත්තු කරගෙන පවත්වා ගන්න. ඒ වගේම මිනිස්සු නැවත නැවත දේවල් උපයන්නට උත්සාහ කරන්නේ, පෙළඹෙන්නේ ඒ පිළිබඳව බොහෝ බලාපොරොත්තු සැලසුම් ඇති කරගෙන. ඒ තමන්ගේ සැලසුම් වලට, තමන්ගේ බලාපොරොත්තු වලට තමන් සඳහා උපයා ගන්නා දේ තව කෙනෙක් නැවත නැවත බහුල කොට ඉල්ලනකොට අර සද්ධාව නිසා යමක් පරිත්‍යාග කරන්නට පුළුවන්, පරිත්‍යාගශීලී හැඟීම නිසා යමක් පරිත්‍යාග කරන්නට පුළුවන්, කර්මයේ කර්මඵලය අදහාගෙන කුසලයේ අදහාගෙන යම් කිසි කෙනෙකුට යමක් පරිත්‍යාග කරන්න පුළුවන්. නමුත් නැවත නැවත බහුල කොට ඉල්ලා සිටිනකොට ඒ ලැබෙන දෙයින් තෘප්තිමත් වෙන්නේ නැහැ කියලා තේරෙනකොට මහ ජනතාවට එබඳු තැනැත්තා අප්‍රසන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා. එතකොට මේ ઈચ્છාවන් බහුල වෙනකොට, ඒ කියන්නේ මහිච්ඡතාවයෙන් යුක්ත වෙනකොට, කොයිතරම් හොඳ සිල්වත් ගුණවත් පැවිද්දෙක් වුණත් අර ඉල්ලීම බහුල වෙන නිසා, මේ මහිච්ඡතාවයෙන් නැමැති දුර්වලකම නිසා මහජනයාට අප්‍රසන්න වෙන්නට පුළුවන්. ඒ නිසා මේ කාරණය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරමින් දේශනා කරනෝ, මේ මහිච්ඡතාවයේ තියෙන නපුර දෝෂය පැහැදිලි කරමින්, මහ ගිනි කඳකට කොච්චර දේවල් දැම්මත් නැවත නැවත ඇවිල ගනිමින් ඒක වැඩෙන්නාසේ, මහ සමුද්‍රයට කොතෙක් ජලය එක රාශිය වුණත් එහි පරිමාව එන්න එන්නටම පුළුල් වෙන්නාසේ, මේ මහිච්ඡතාවයේ කවදාවත් සෑහීමට පත් කරන්නට පුළුවන් දෙයක් නෙමෙයි. එනිසා යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් ඒ මහිච්ඡතාවයට ගොදුරු වෙනවා නම්, ඒ භික්ෂුන් වහන්සේත් මහ ජනතාවට අවශේෂ භික්ෂුන් වහන්සේලා ප්‍රසන්න කෙනෙක් බවට පත් වෙනවා. එනිසා මහණෙනි, නොපැහැදුනවුන්ගේ පැහැදීම පිණිස, පැහැදුනවුන්ගේ වැඩි පැහැදීම පිණිස මේ මහිච්ඡතාවේ දුරු කරමින් අල්පේච්ඡතාවෙන් කටයුතු කරන්නට පුරුදු පුහුණු විය යුතුයි. පැවිද්දාගේ විශේෂ ගුණයක්ය මේ අල්පේච්ඡතාවේ කියන බව බුදුරජාණන් වහන්සේ නැවත නැවත දේශනා කරමින් ඒ භික්ෂුන් වහන්සේලාට අවවාදානුශාසනා කළා. එතකොට මෙන්න මේ විදිහට මේ ලද දෙයින් තෘප්තිමත් නොවෙනකොට, වැඩි වැඩියෙන් අපේක්ෂා කරනකොට, ඒ කාරණය නිසාම ඒ පුද්ගලයා අන් අයට ප්‍රිය නැති කෙනෙක් බවට පත් වෙනවා. මේක භික්ෂුන් වහන්සේලාට පමණක් නෙමෙයි, සාමාන්‍ය ගිහි ලෝකයේ වුණත් ඒක එහෙම තමයි ස්වභාවය. මව්පියන්ගෙන් ප්‍රමාණ ඉක්මවා දේවල් ඉල්ලා සිටින, ආයාචනා කරන දරුවා ඒ අම්මා තාත්තට එතරම් ප්‍රිය වෙන්නේ නැහැ. ඒ වගේම දරුවන්ගෙන් සීමාව ඉක්මවා දේවල් බලාපොරොත්තු වෙන, අපේක්ෂා කරන මව්පියෝ දරුවන්ට ප්‍රියමනාප වෙන්නේ නැහැ. දැන් සමහර වෙලාවට සමාජයේ අපි දකිනවා සමහර දරුවෝ මව්පියන්ට සලකන්නට ක්‍රමයක් නැතිව ඒ දරුවන් විසින්ම ඒ මව්පියන් මහලු නිවාසවලට ගෙනihin ඇරලා මාසිකව යම්කිසි ගාස්තුවක් ගෙවලා ඒ විදිහට යැපෙන්නට සලස්සලා තියෙන අවස්ථා සමාජයේ ඕනෑතරම් පෙනෙනවා. මෙහෙම කරන්නට එක පැත්තකින් දරුවන්ගේ අසත්පුරුෂකම්, දරුවන්ගේ නොමිනිස්කම් හේතු වෙන්නට පුළුවන්. නමුත් සමහර තැන්වල අපි දකිනවා දරුවන් බොහෝ මනුෂ්‍යකම් ඇතුව, සත්පුරුෂකම් ඇතුව, හැබෑටම මව්පියන් කෙරෙහි හැඟීමක් ඇතුව මව්පියන්ට සලකන්නට උපස්ථාන කරන්නට උත්සාහ කරනවා. එහෙම කළා වුණාට ඒ මව්පියන් තෘප්තිමත් කරලා සෑහීමටපත් කරන්නට පුළුවන් කමක් නැහැ. අර දේත් කරන්න ඕන, මේ දේත් කරන්නට ඕන, ඒවත් ඕන, මේවත් ඕන කියලා බොහෝ දේ අපේක්ෂා කරනවා පමණක් නෙමෙයි, සමහර වෙලාවට සපුරන්නට බැරි දේවලුත් අපේක්ෂා කරනවා. ඒ කියන්නේ ඒ දරුවන්ගේ ජීවිතය ඒ මව්පියන්ට ඕන හැටියට පවත්වන්නට ඕන. තමන් විවාහ වෙන්නට තෝරා ගන්න කෙනා මව්පියෝ කැමති කෙනෙක්ම තෝරා ගන්නට ඕන. ඒ වගේම විවාහ වුණාට පස්සෙත් මව්පියෝ කියන හැටියටම ජීවත් වෙන්නට ඕන. බිරිඳ ගැන පිළිපදින්නට, සැමියා ගැන පිළිපදින්නට මෙසේ මෙසේ කටයුතු කරන්නට ඕන. ඒ හැම දෙයකදීම මව්පියන්ගේ සිතැඟි තේරුම් අරගෙන ඊට අනුව කටයුතු කළ යුතුමයි කියලා මව්පියෝ අපේක්ෂා කරනවා. එහෙම නොවෙනකොට ඒවා පිළිබඳව විටින් විට චෝදනා කරන්නට, අර්බුද ඇති කරන්නට, දොස් නගන්නට, බැනවදින්නට උත්සාහවත් වෙනවා. එතකොට මෙහෙම නිරන්තරයෙන් ජීවිතවලට ඇඟිලි ගහන්නට පටන් ගන්නකොට අර දරුවන්ට මව්පියන් පිළිබඳව තියෙන ගෞරවයේ විශ්වාසයේ ප්‍රසාදයේ වෙනුවට ඒ මව්පියන් පිළිබඳව යම්කිසි නුරුස්නා ගතියක් මතුවෙන්නට පටන් ගන්නවා. එතකොට ඒ මව්පියන් ළඟ කොතෙක් වටිනාකම් තියෙන බව දරුවන් තේරුම් අරන් හිටියත් මේ දුර්වලකම නිසා, මේ බොහෝ දේ අපේක්ෂා කරන නිසා, තමන් හිතන හැටියට, තමන් කැමති හැටියට මේගොල්ලන්ගේ ජීවිත ගත කරන්න ඕන කියලා අවශ්‍ය දෙයට වගේම අනවශ්‍ය දෙයටත් අතපොවමින්, ඇඟිලි ගහමින් එයාගේ පෞල් ජීවිතයට බාධා කරනකොට අර අඹුසැමියන් වශයෙන් ඒ අයගේ ජීවිතය අඩාල වෙන්නට අර මව්පියන්ගේ ඇඟිලි ගැසීම සමහර විට හේතුවක් වෙනවා. දැන් පුතණු කෙනෙකුට ඒ විදිහට ඕනෑවට වඩා උපදෙස් දෙනකොට මව්පියෝ විසින් ඒ පුතණුවන්ගේ බිරිඳ ඒකට එතරම් ප්‍රිය කරන්නේ නැති වෙන්නට පුළුවන්. එතකොට දියණියක් හැටියට මව්පියෝ ඒ දියණියගේ ජීවිතයට අනවශ්‍ය විදිහට ඇඟිලි ගන්නකොට, ස්වාමියෙක් හැටියට ඒ දියණියගේ ස්වාමි පුරුෂයා ඒකට එතරම් රුචි කරන්නේ නැති වෙන්නට පුළුවන්. එහෙම වෙනකොට ඔවුනොවුන් අතර නොයෙක් නුරුස්සන ගති ලක්ෂණ, ඒ වගේම අඩදබර මතුවෙන්නට ඒකම කාරණයක් වෙනවා. මේ විදිහට මව්පියන්ගේ මැදිහත් වීම තමන්ගේ පෞල් ජීවිතයට බාධාවක් වෙන තැනට පත් වෙනකොට සමහර දරුවෝ තීරණය කරනවා, මේ මව්පියොත් එක්කලා හිටියොත් නම් අපිට පෞල් ජීවිතය ගත කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා එක්කෝ අපි ඉවත් වෙන්නට ඕනේ, එක්කෝ මව්පියෝ ඉවත් කරන්නට ඕනේ කියන තීරණයකට ඒ අය එළඹෙන්නට පුළුවන්. ඒක හොඳයි කියලා කියනවා නෙමෙයි, ඒක වර්ණනා කරනවා නෙවෙයි. නමුත් සමහරු එබඳු තීරණවලට පැමිණෙනවා පින්න. ඒ පැමිණීම නිසා සමහර වෙලාවට ඒ දරුවන්ට මව්පියන් ගැන අනුකම්පාව, කරුණාව තිබුණා වුණත් ඒ ගොඩනගාගත්තු පෞල් ජීවිතයේ දූ දරුවන් සමග අඩාල නොවි, දික්කසාද නොවි පවත්වා ගන්න ඕන නිසා මව්පියෝ තමන්ගෙන් වෙන් කරන්නට හෝ තමන් මව්පියන්ගෙන් ඈතට යන්නට හෝ සිදු වෙන්නට පුළුවන්. ඉතින් මේ වගේ තත්ත්වයන්ට ගොදුරු වෙලා අවසානයේ මව්පියොත් අර වගේ අසරණ තත්ත්වයට පත් වෙනවා. දරුවොත් අනේ අපට අවශ්‍ය තරම් මව්පියන්ට සලකන්නට බැරි වුණානේ, මේ විදිහට වුණානේ කියලා දරුවොත් පසුතැවීමට පත් වෙනවා. මව්පියෝ සහ දරුවෝ කියන දෙපිරිසම අනතුරට පත් වෙනවා. කායික මානසික වශයෙන් පීඩා විඳිනවා. මෙලව පරලව තමන්ගේ ජීවිතේ සැපෙන් පිරිහෙනවා. එබඳු තත්ත්වයන්ට පත් වෙන්නට මේ මහිච්ඡතාවයේ කියන කාරණය, මේ දුබලකම විශේෂ හේතුවක් වෙනවා. එතකොට මහිච්ඡතාවයයි කියලා කිව්වහම ওই විදිහට ද්‍රව්‍ය අපේක්ෂා කිරීම පමණක් නෙවෙයි පින්නතුනි, ලෝකේහි බොහෝ දේ අපි හිතන හැටියට වෙන්නට ඕන, අපි කැමති හැටියට වෙන්නට ඕන, මම බලාපොරොත්තු වෙන හැටියටම වෙන්නට ඕන, මම හොඳයි කියන හැටියටම වෙන්නට ඕන. මේ සංකල්පනාවත් මහිච්ඡතාවයම තමයි. ඒ නිසා ද්‍රව්‍ය, බාහිර ධනය යම් කෙනෙක් අපේක්ෂා කරනවා නම් ඒවා දීලා පිරිමහන්නට යම් ප්‍රමාණයකට හරි හැකි වෙන්න පුළුවන්. නමුත් අර විදිහට තමන් හිතන හැටියට, තමන් කියන හැටියට, තමන් අපේක්ෂා කරන හැටියට, තමන් රුචි කරන හැටියට ලෝකෙ අනිත් අය පවතින්නට ඕනේ කියන මේ ලාමක ඉච්ඡාවන්, ලාමක බලාපොරොත්තු ඇති කරගත්තයින් පස්සේ ඉබඳු මානසික තත්ත්වය තෘප්තිමත් කරන්නට පහසු නෑ පින්නතුනේ. ලෝකෙ කාටවත් ඒවා තෘප්තිමත් කරලා නිමක් කරන්නට පුළුවන් කමක් නෑ. එතකොට අනිත් අය වෙහෙසටපත් වෙනවා පමණක් නෙමෙයි, ඉබඳු මානසික තත්ත්වයන් ඇති කරගත්තු තැනැත්තා දිවා රාත්‍රී වෙහෙසටපත් වෙනවා. ඒ තමන් හිතන හැටියට, තමන් හඟින හැටියට, තමන් රුචි කරන හැටියට ලෝකෙ දේවල් සිද්ධ නොවෙනකොට ඒ තැනැත්තාත් මානසික වශයෙන් දුකට, වේදනාවට පත් වෙනවා විතරක් නෙමෙයි, ලෝකෙ අන් අය සමග ගැටෙන්න, හැපෙන්න, නුරුස්නා බව ඇති කරගන්නට ඒකම කාරණයක් වෙනවා. ඉතින් මේ විදිහට මේ මහිච්ඡතාවය නිසා පුද්ගලයෙක් තුළ ඉල්ලීම් බහුල වෙන්නට පුළුවන්. ඒ වගේ මේ මහිච්ඡතාවය තුළ ක්‍රියාත්මක වීම නිසා ඒ තැනැත්තා අන් අයට අප්‍රසන්න පුද්ගලයෙක් බවට පත් වෙන්නට පුළුවන්. ඒ වගේම මව්පියන්ට දරුවන්, දරුවන්ට මව්පියන් අප්‍රසන්න වෙන්නට පුළුවන්, රුස්සන් නැති වෙන්න පුළුවන්. බිරිඳට සැමියා, සැමියාට බිරිඳ රුස්සන් නැති වෙන්නට පුළුවන්. ඒ වගේම පැවිද්දාට දායකයා, දායකයාට පැවිද්දා රුස්සන් නැති වෙන්නට පුළුවන්. මේ විදිහට සමාජ සම්බන්ධතා දෙදරා යන්නට මේ මහිච්ඡතාවේ නැමැති ක්ලේශ ධර්මයේ පාප ධර්මයේ ප්‍රධාන සාධකයක් වෙනවා. එනිසා නිවන් දකින්නට පමණක්ම නෙමේ යහපත් සමාජ ජීවිතයක් ගත කරන්නටත්, සමාජයේ අන්‍යෝන්‍ය වශයෙන් ඕනෝන් සමග සුහදත්වය සමීපතත්වයේ පවත්වා ගන්නටත් මේ මහිච්ඡතාවේ ප්‍රධාන බාධකයක් වෙනවයි කියන බව අපි විශේෂයෙන් හඳුනා ගන්නට ඕන. එතකොට අනුරුද්ධහාමුදුරුව එදා හුදකලාවේ ඉඳද්දී කල්පනා කරන්නේ යම්කිසි කෙනෙකුට මේ අල්පේච්ඡතාවය ඇති කරගත්තොත් තමයි ගුණධම් වඩන්නට පුළුවන් වෙන්නේ, නිවන් දැකීම සඳහා මනස පුහුණු කරන්නට පුළුවන් වෙන්නේ. ඒ අල්පේච්ඡතාවේ නැති වුනොත් ඒ තනත්තා තුල අත්‍රිච්ඡතාවය, ඒ වගේම මහිච්ඡතාවය, පාපිච්ඡතාවය වැඩෙන්නට පුළුවන්, මතුවෙන්නට පුළුවන්. එසේ මතුවුනොත් ඒ දුර්වලකමම ඒ තනත්තා නිවනින් බොහෝ ඈතට array යනවා, ගුණධම්මින් පරිහානියට පමුණුවනවා. ඒ වගේම සමාජය තුල ඒ තනත්තා අන් අයට අප්‍රසන්න චරිතයක් බවට පත් වෙනවා. නිසා එබඳු දුර්ගුණ වලින් මනස නිදහස් කරගෙන අල්පේච්ඡතාවය ඇති කරගන්නට පුළුවන් නම් පමණයි මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පුහුණු කරලා දහම ඵලදායක විදිහට භාවිතා කරන්නට පුළුවන් වෙන්නේ, දහමින් ප්‍රයෝජන ගන්නට පුළුවන් වෙන්නේ කියලා අනුරුද්ධහාමුදුරුව හුදකලාව උන්වහන්සේ කල්පනා කරනවා. ඊළඟට මේ අල්පේච්ඡතාවයට බාධා වෙන තුන්වෙනි කාරණේ තමයි පාපිච්චතාවේ. අත්‍රිච්චතාවයත් බාධා කරනවා, මහිච්චතාවයත් බාධා කරනවා, ඒ වගේම පාපිච්චතාවයත් ප්‍රධාන බාධකයක් වෙනවා. මොකද්ද පාපිච්චතාවයයි කියලා කියන්නේ? අර ඉච්ඡා බහුල වෙනකොට, ඒ වගේම ලද දෙයින් තෘප්තිමත් නොවෙනකොට, ඒ වගේම වඩා වඩා ප්‍රණීත දේ අපේක්ෂා කරනකොට, එබඳු තැනත්තා තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ඒවා උපයා ගන්නට උත්සාහ කරනවා, ඉල්ලලා අනිත් අයගෙන් ගන්න උත්සාහ කරනෝ, මේ ක්‍රමවලින් ඒවා ලබා ගන්නට බැරි වෙනකොට ඒ තැනැත්තා අධාර්මික විදිහට හෝ ඒවා සම්පාදනය කරගන්නට උත්සාහ කරනවා. අර ඉච්ඡාව සපුරා ගන්නට පාපී ක්‍රම භාවිතා කරන්නට, අධාර්මික ක්‍රම භාවිතා කරන්නට, මෙලොව පරලොව විනාශ වෙන අකුසල පාප ධර්මයන්ට යොමු වෙන්නට යම්කිසි කෙනෙක් පෙළඹෙනවා නම්, එබඳු දෙයට යොමු වෙනවා නම් ඒ තනත්තාගේ ඒ මානසික தත්ත්වය පාපිච්චතාවයයි කියලා හඳුන්වනවා. ඉච්ඡාව මුල් කරගෙන පව්කම් කරන්නට පෙළඹෙනවා. පව්කම් කරලා හරි තමන්ගේ ඉච්ඡාවන් සම්පූර්ණ කරගන්නට, බලාපොරොත්තු සමෘද්ධිමත් කරගන්නට පෙළඹෙනවා. ඒ ස්වභාවය තමයි පාපිච්චතා කියලා හඳුන්වන්නේ. එතකොට මේ පාපිච්චතාවය අර අත්‍රිච්චතා මහිච්චතා කියන දෙකටම වඩා ලාමකව, වඩා බරපතලව තෘෂ්ණාවක් තමයි මෙතනදී ගොඩ නැගෙන්නේ. දැන් අත්‍රිච්ඡතාවයේ තිබුණා වුණත් ඒ තැනැත්තා පාපකාරී අදහස් වලට යොමු නොවෙනවා නම් එතනදී යම්කිසි සහනයක්, යම්කිසි රැකවරණයක් මේ ලෝක වශයෙන්, පරලෝක වශයෙන් ඒ තැනැත්තාට තියෙනවා. අර පුද්ගලයින්ට අප්‍රසන්න වෙන්නට පුළුවන්, ඒ වගේම තෘප්තිමත් නොවෙන්නට පුළුවන්, නමුත් පව්කම් වලට නොපෙළඹීවත් ඉන්නට පුළුවන් නම් එපමණකින් හෝ ඒ තැනැත්තාට රැකෙන්න පුළුවන්. ඒ වගේ මහිච්ඡතාවයේ ඇති වෙන පුද්ගලයා ඉල්ලීම් බහුල කෙනෙක් බවට පත් වුණත් ඒ තනත්තා පාපකාරී චේතනාවන්ට යොමු වෙලා අයථා විදිහට දේවල් හම්බ කරන්නට, උපයන්නට උනන්දු නොවෙනවා නම් එපමණකින්වත් ඒ තනත්තාට රැකවරණයක් තියෙනවා. නමුත් මේ දෙකටම වඩා භයානක ලාමකම ස්වභාවයක් තමයි මේ පාපිච්ඡතාවෙන් ඇති වෙන්නේ. තෘප්තිමත් වෙන්නේ නැහැ. ඒ වගේම තමන් උපයලා තමන් දහඩිය මාංශයෙන් හරි හම්බ කරලා සෑහීමටපත් වෙන්නේ නැහැ. ඉල්ලලා අරගෙන සෑහීමටපත් වෙන්නේ නැහැ. ලැබෙන ප්‍රමාණයෙන් සෑහීමටපත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ තමන්ගේ හැඟීමටම වහල් වෙලා අයථා විදිහට හෝ වංචනික විදිහට හෝ හොරමරකම් කරලා හෝ බොරු කියලා හෝ, ඒ වගේම හොරට කිරලා හොරට මැනලා හෝ, එහෙමත් නැත්නම් බලහත්කාරයෙන් අරගෙන හෝ මේ නොයෙක් ක්‍රමවලින් ඒ තැනැත්තා අයථා විදිහට තමන්ගේ ඉච්ඡාවන්, බලාපොරොත්තු සම්පූර්ණ කරගන්නට උත්සාහවත් වෙනවා. දැන් අද ලෝකයේ දිහා බලනකොට බොහෝ තැන අපරාධ කෙරෙනවායි කියලා කතා කරන තැන ටිකක් විමසා බැලුවොත් ඒ බොහෝ තැන මේ පාපිච්චතාවය තම තමන්ගේ බලාපොරොත්තු, තම තමන්ගේ අපේක්ෂාවන්, තම තමන්ගේ ඉච්ඡාවන් සමෘද්ධිමත් කරගන්නට කරන වෑයම තමයි ලෝකේ අපරාධ ඒ වගේම දුරාචාරය හැටියට අපි දකින්නේ. එතකොට මේ සමාජ සාර ධර්ම පරිහානියටපත් වෙන්න ඒ වගේම සංස්කෘතියක් වශයෙන් ඔවුනොවුන් කෙරෙහි ගෞරවයේ විශ්වාසයේ ඇතිව සමාජ සහසම්බන්ධතාවයන් මැනවින් පවත්වන්නට ලොකුම බාධාවක් වෙනවා මේ කියන පාපිච්චතාවය. එතනට යනකොට ඒ තැනත්තාගෙන් සමාජ සාර ධර්ම හෝ අධ්‍යාත්මික ගුණාංග හෝ මනුස්සකම් හෝ මේ කිසිවක්ම අපේක්ෂා කළ නොහැකි අතිශයින් දුර්වල තත්වයකටයි ඒ තැනැත්තා ඇද වැටෙන්නේ. ඒ වගේම එතනදී ඒක සුදුසු නැහැ කියලා කිව්වට, එහෙම කරන්න එපා කියලා කිව්වට, ඒකේ ආදීනව පෙන්වුවට ඒ තැනැත්තාට වටහා ගන්නට පහසු වෙන්නේ නැහැ. ඒක වටහා ගන්නට පුළුවන් මට්ටමකින් ඔහුගේ මනස ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කුමක් නිසාද? අර ලාමක වූ අදහසින් ඒ තැනැත්තාගේ මනස පීඩාවටපත් වෙලා තියෙන නිසා. එතකොට තමන්ටවත් ගැලවෙන්නට බැරි විදිහට ඒ උගුලෙහි තමන් හසු වෙලා, ඒ ක්ලේශයට තමන් වසඟ වෙලා, ඒ ක්ලේශයට තමන් නතු වෙලා. එතකොට එතනදි සදාචාරය මොකක්ද, දුරාචාරය මොකක්ද, හොඳ මොකක්ද, නරක මොකක්ද කියන මේ ලෝක ධර්මතාවයන් පවා ඉක්මවා යන තැනට ඒ තැනැත්තාපත් වෙනවා. එනිසා ලෝකයේහි සියලුම පාප ධර්ම, අසත් ධර්ම මතුවෙන්නට මේ පාපිච්චතාවය කියන මේ ක්ලේශ ධර්මය ප්‍රධාන සාධකයක් වෙනවා. එතකොට අර විදිහට යම්කිසි කෙනෙක් ඒ හැඟීමට වහල් වුණු තැන ඒ තැනැත්තාගෙන් මනුෂ්‍යකම් කියලා අපට අපේක්ෂා කරන්න පුළුවන් කමක් නැහැ, බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් නැහැ. සාමාන්‍ය සතෙක් සිව්පාවෙක් ප්‍රමාණයට ඒ තැනැත්තාගේ මනස දුබල වෙලා ඇදවැටෙනවා, පරිහානියටපත් වෙනවා. ඒ මනුෂ්‍ය ස්වභාවයයි කියලා කියන්නේ සත්ව ගතිය ඉක්මවා යන්නට පුළුවන් හැකියාව. සත්ව ගතියයි කියලා කියන්නේ හැඟීම් වලට වහල් වෙන ස්වභාවය. දැන් සාමාන්‍යයෙන් අපි තිරිසන් සතෙක් ගත්තොත්, දැන් සුනකෙක් ගත්තහම ඒ සුනකයා කුපිත වුණොත් ඌ පැනපු ගමන් හපා කනවා. එතනදී ගෙදර මිනිස්සයාද, පිට මිනිස්සයාද, වැඩි හිටියද, පොඩි ළමයාද කියලා සංඥාවක් ඌට එතරම් මතු කරගන්නේ නැහැ. ඌ පැනපු ගමන් හපා කනවා. ඒ වෙලාවට කවුරු හරි අල්ලන්න ගියොත් ඒ අල්ලන්න යන කෙනා හපා කනවා. එතකොට දැන් කෝප නොවුණු අවස්ථාවක හපා කන්නට කියලා ඒ බල්ලා ඉස්සරහට තල්ලු කළා වුණත් ඌ හපා කන්නේ නැහැ. ඒ වෙලාවට වලිගෙවනලා කකුල ලෙව කාලා ඇඟේ හැප්පිලා ආපහු එන්නට පුළුවන්. එතකොට කෝපේ මතුවෙච්ච වෙලාවට වළක්වන්නට බෑ. කෝපේ නැති වෙලාවට උත්සාහ කරලවත් යොමු කරන්නටත් පහසු නැහැ. ඒ කුමක් නිසාද? ඌ හැඟීම් මත දෝලණය වෙන නිසා. ඒ වගේම සමහර වෙලාවට සුනකේකට කාම සංඥාවක් මතුණෙන් පස්සේ ඌට මෙතන මහමගද, ඒ වගේම ගේ ඇතුලේද, පන්සලේද, බුදුමැදුරේද මිනිස්සු බලා ඉන්නවද, වැඩිහිටියෝ දකීද, පොඩි අය දකීද, මේක සදාචාරයක්ද දුරාචාරයක්ද, එහෙම සංඥාවක් ඌට මතුවෙන බවක් පේන්නේ නැහැ. ඒ වගේම මේ මගේ බිරිඳද, මේ මගේ සහෝදරියද, මේ මගේ දියණියද, මේ මගේ මවද, ආච්චම්මද, මිනිබිරියද, එහෙම සංඥාවකුත් ඌට නැහැ. ඒ කාම සංකල්පනා මතුණු සැනින්ම ඌ මහමග හෝ කොතනක හරි තවත් තමන් ඇලුම් කරන, තමන්ට හැඟීම මතුවෙන ඉබඳු සුනකේක් සමග ඒ කාම පරිදාහයෙන් නිවා ගන්නට ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ தত্ত্বය ඇති නොවුණු අවස්ථාවක, ඒ කියන්නේ මේ කාම සංකල්පනාව අවදි නොවුණු අවස්ථාවක බලෙන් පොළඹවන්නට හැදුවත් සුනකේ ඒ විදිහට ක්‍රියාත්මක කරන්නට ලේසි නැහැ. එතකොට කාම සංකල්පනාව මතුණු තැන වළක්වන්නට බෑ, සිහිබුද්ධියක් නැහැ, ඒ හැඟීම මත ක්‍රියාත්මක වෙනවා. ඒ හැඟීම අවදි නොවුණු තැන ක්‍රියාත්මක කරන්නට පහසු නැහැ. ඒ කුමක් නිසාද? තිරිසන් සත්තු හැඟීම් මත දෝලණය වෙන නිසා. එතකොට මනුස්සයා කියලා කියන්නේ සත්වේ. මනුස්සයාටත් කාම, කෝප ආදී මේ හැඟීම් අවදි වෙනවා. නමුත් මේ හැඟීම් අවදි වෙනකොට ඒවට තැනක් නොතැනක් කියලා නැහැ. සත්ව ගතිය මත තැනක් නොතැනක් නැතුව මේ කාම, කෝප ආදී හැඟීම් පුද්ගලයෙකුගේ සිත් සතන් තුළ අවදි වෙනවා. හැබැයි මනුස්සයාගේ තියෙන විශේෂත්වය තමයි ඒ කාම, කෝප ආදී තැන නොතැන නොබලා ඇති වුණාට මේක ක්‍රියාත්මක කරන්න සුදුසුද නැද්ද? මේකෙන් යහපතක්ද වෙන්නේ අයහපතක්? මේකෙන් කුසලයක්ද සිද්ධ වෙන්නේ අකුසලයක්? මේක ලෝක සම්මත වූවක්ද අසම්මත වූවක්? මෙන්න මේ විදිහට හේතුව ඵලය පිළිබඳව ගණනය කරලා ඒක ක්‍රියාත්මක කිරීම සුදුසු නම් ක්‍රියාත්මක කරනවා, ඒක නොසුදුසු නම් යටපත් කරගන්නට ඔහු සමත් වෙනවා. මෙන්න මේ විදිහට හැඟීම් වලට වහල් නොවි ඒ හැඟීමෙහි හොඳ නරක බව විනිශ්චය කරගෙන යහපත නම් ක්‍රියාත්මක කරන්නට අයහපත නම් මැඩපවත්වා ගන්නට යමෙක් දක්ෂ වෙනවා නම් ඒ තැනැත්තා එතනින් තමයි අර සත්ත්ව ගතියෙන් වෙන් වෙලා මනුෂ්‍ය කියන තැනට අවතීර්ණ වෙන කඩයිම. එතෙන් පටන් සම්මා සම්බුද්ධත්වයේ දක්වා ඒ මනුෂ්‍යත්වයේ වර්ධනය කරන්නට පුළුවන් පූජනීය තත්වයට උත්තරීතර මට්ටම. ඒ සම්මා සම්බුද්ධත්වයේ පටන් මේ කියන තැන දක්වා, මේ කියන තැන ඉඳලා සම්මා සම්බුද්ධත්වයේ දක්වා මනුෂ්‍යත්වයේ විවිධ තරාතිරම් තියෙන්නට පුළුවන්. නමුත් ප්‍රධාන වශයෙන් මේ හැඟීම් වලට වහල් නොවි හැඟීම් පාලනය කරගෙන කටයුතු කරන්නට පුළුවන් මේ හැකියාව තුළින් තමයි අර සත්ත්ව ගතියෙන් තිරිසන් ගතියෙන් මනුෂ්‍යත්වය වෙන් කරන්නට පුළුවන් වෙන්නේ. එතනින් තමයි ඒ කඩයිම තිරණය කරන්නට පුළුවන් වෙන්නේ. එතකොට ලෝකේහි මනුෂ්‍යත්වය දුර්ලභයි කියලා කියනකොට සමහර තරුණ තරුණියන් විමසනවා, ඉතින් මේ තරම් මේ ජනගහනය වැඩි වෙනකොට කොහොමද මනුෂ්‍යත්වය දුර්ලභයි කියලා කියන්නේ? එන්න එන්නම සමහර රටවල ජනගහනය පාලනය කරන්නට පවා සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ තරම් මනුස්ස ප්‍රජාව වැඩි වෙන්නේ කොහොමද මනුස්සත්වයේ දුර්ලභ නම්? එතකොට මිනිස්සු වැඩි වෙන්නට පුළුවන් පෙනතුනේ. නමුත් ඒ පුද්ගලයෝ වැඩි වුණාට, ඒ කායික වශයෙන් අපට ගණනය කරන්නට පුළුවන් වුණාට, හැඟීම් වශයෙන් බලනකොට එන්න එන්නම ලෝකයේ තුල මේ හැඟීම් වලට වහල් වෙන ගතිය විනා ඒ හැඟීම් පාලනය කළ හැකි මනුස්ස ගතිය එන්න එන්නම දුර්වල වෙන පිරිහෙන ස්වභාවයක් තමයි පෙනෙන්නේ. ඒ නිසා තමයි මිනිස්සේ කුපිත වුණු ගමන් අම්මද තාත්තද බිරිඳද නැගණියද සහෝදරියද දරුවද ඒ කිසිවක් ගණනය කරන්නේ නැතුව කපලා කොටලා මරලා විනාශ කරන මට්ටමට මිනිස්සු පෙළඹෙන්නේ ඇයි? අර හැඟීම් පාලනය කරගන්නට තරම් ශක්තිය නැහැ. Taman ruchi karana hatiyata lokaya pavatinnata ona mama ruchi nokarana dewal notibiye yutui kiyana dedi vidihata ara tamange ichchawanta wahal vela තමන්ගේ හැඟීම් වලට වහල් වෙලා ඒ තැනැත්තා ලෝකයේ තුල ක්‍රියාත්මක වෙනවා. එහෙම ක්‍රියාත්මක වෙනකොට මනුෂ්‍යත්වයක් තවදුරට ඉතුරු වෙන්නේ සත්ත්ව ගතියක් පමණයි එතන දකින්නට ලැබෙන්නේ. ඊළඟට මනුස්සයින්ටත් කාම සංකල්පනා මතුවෙන් පස්සේ මේ ආච්චියම්මද මිනිබිරිද බිරිඳද දියණියද සහෝදරියද කියන සංකල්පනාවලින් ගිලිහිලා නිකම්ම නිකං සතෙක් සිව්පාවෙක් වගේ තන නොතන නොබලා පුද්ගල භේදයක් නැතුව තමන්ගේ කාම සංකල්පනාවන් ක්‍රියාත්මක කරන්නට යනවනම් එතන තියෙන්නේ හුදෙක් තිරිසන් ගතියක් සත්ත්ව ගතියක් විනා මනුෂ්‍යත්වයක් නොවේ. ඒ නිසා ලෝකේ එන්න එන්නම මේ කාම කෝපාදී හැඟීම් වලට වහල් වෙලා ઈચ્છාවන්ට වසඟ වෙලා ඒ පාපිච්චතා නැමැති මේ ක්ලේශයට වසඟ වෙච්ච ලෝකයක් අපට දකින්නට ලැබෙන්නේ. එහෙම වෙනකොට තවදුරටත් මනුෂ්‍යත්වයේ එතන වැඩෙනවයි කියලා අපට කියන්නට පුළුවන් කමක් නැහැ. හැබැයි ලෝකේ ජනගහනය වැඩි වෙනවා. එතකොට නරසත්වය වැඩි වෙනවා, මනුස්සත්වය පිරිහෙනවා කියලයි එතකොට කියන්නට සිද්ධ වෙන්නේ. ඉතින් නමුත් අපි උත්සාහ කළොත් ඒ නරසත්වයන් තුල මනුස්සත්වයේ ටික ටික අපට අවදි කරන්නට පුළුවන්. උත්සාහවත් වුණොත්, සිහි කල්පනාවෙන් ක්‍රියාත්මක වුණොත්, හැඟීම් වලට වහල් නොවි කටයුතු කරන්නට අපි ටිකෙන් ටික අපේ මනස පුරුදු පුහුණු කරනවා නම් ඕනෑම කෙනෙකුට ටිකෙන් ටික තමන්ගේ මනුෂ්‍යත්වය අවදි කරන්නට පුළුවන්. ඒ සඳහා තිබිය යුතු ප්‍රධානම සාධකය තමයි හැඟීම් වලට වහල් නොවි ක්‍රියාත්මක වෙන්නට උත්සාහවත් වීම. නමුත් සමහර වෙලාවට සමහර කෙනෙකුට හැඟීම් වලට වහල් නොවි ක්‍රියාත්මක වෙන්නට පුළුවන් ඇබ්බැහි වශයෙන්. ඒ ඇබ්බැහියක් වශයෙන් හැඟීම් පාලනය කරගන්නට පුළුවන් වීමම මනුෂ්‍යත්වය සඳහා සාධකයක් වෙන්නේ නැහැ පින්නතුන්. ඒ ගුණය සත්තු තුලත් අපට පුහුණු කරන්න පුළුවන්. දැන් ඔය වර්තමානයේ මිශ්‍ර කරලා හදන සුනකයෝ සමහර ඒ වගේ සුනක වර්ග ඉන්නවා. ගා දේවල් වලට පුරුදු පුහුණු කරන්න පුළුවන්. දැන් පොලිසියට අරගෙන ගිහිල්ලා ඒ හොරු අල්ලන්නට, ඒ වගේම නොයෙකුත් නීති විරෝධී ද්‍රව්‍ය අල්ලන්නට ඒ සුනකෙන් පුහුණු කරනවා. ඒ වගේම ගෙදරක හදන සුනකයෙක් වුණත් මේ නිවසේ කෙනාය, මේ පිටස්තර කෙනාය, මේ මුදල්ල, මේ රන් රිදීය ආදි වශයෙන් ඒ සතාට හඳුන්වලා දීලා ඒවා රකින්නට, ඒවා වෙන කෙනෙක් පැහැරගෙන නොයන්නට, ආරක්ෂා කරන්නට ඒ සත්තු පුහුණු කරන්නට පුළුවන්. ඒ වගේම මෙතන විතරයි මලමුත්‍රා කළ යුත්තේ, ගේ ඇතුලේ මලමුත්‍රා නොකළ යුතුයි කියලා ඌට වෙනම තැනක් පෙන්නලා එතනට පුහුණු කරන්න පුළුවන්. එතකොට දැන් බැලූ බැල්මට අපට හිතෙන්න පුළුවන් ආද මේ සුනකයා නම් මිනිස්සෙක් වගේ හරියටම වැසිකිළියට ගිහිල්ලා තමයි මලමුත්‍රා කරන්නේ. තැන් තැන්වල කොච්චර ඕනකමක් ඇති වුණත් මලමුත්‍රා කරන්නේ මේ මිනිස්සෙක් වගේ ගතිගුණ තියෙනවනේ කියලා හිතෙන්නට පුළුවන්. එතකොට ඒක අන්‍ය සත්තුන්ට වඩා විශේෂත්වයක් තමයි. නමුත් ඒක ඇබ්බැහියෙනුයි ඇති කරලා තියෙන්නේ. එතකොට ඒ සතාට ඒක ඇබ්බැහියක් කියන බව ඇයි අපි එහෙම සඳහන් කරන්නේ? ඒ සතාම වෙන තැනකට ගෙනිච්චොත්, නොපුරුදු පරිසරයකට ගෙනිච්චොත් මලමූත්‍ර කරන්න ඕන කොතනද කියලා ඌට හිතා ගන්නට බෑ. ඇයි ඒ? අර පෙර ඒව කළේ ඇබ්බැහියත් එක්කලා ඒ නියමිත තැනට ගිහිල්ලා මලමූත්‍ර කරනවා. නමුත් නොහුරුණු පුරුදු පරිසරයකට ගියොත් ඒක කළ යුතු තැන නොකළ යුතු තැන ඌට හිතා ගන්නට බෑ. ඇයි එහෙම වෙන්නේ? ඒවා තේරුම් අරගෙන කටයුතු කළා නෙමෙයි, තන නොතන හඳුනාගෙන කටයුතු කළා නෙමෙයි, හැඟීම් අවශ්‍යතාවයන් වෙන් කරගෙන කටයුතු කළා නෙමෙයි, ඇබ්බැහිය මතයි ඒ සතා ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. එතකොට මිනිස්සෙක් වුණත් ඒ විදිහට සමහර දේවල් ඇබ්බැහියෙන් පුහුණු කරන්න පුළුවන්, සමහර දේවල් තේරුම් අරගෙන පුහුණු කරන්න පුළුවන්. දැන් මිනිස්සෙක් තමන් හුරු පුරුදු පරිසරයේ ඉඳලා මලමුත්‍ර කරන්නට අවශ්‍යතාවයක් මතුනොත් මේ වැසිකිළියයි මේ ගේ දොරයි කියලා වෙන් කරගන්නට පුළුවන්. හැබැයි නුහුරු පරිසරයකට ගියා වුණත් මිනිස්සයාට ඒ වෙන් කර ගැනීම කරන්න පුළුවන්. කුමක් නිසාද? මිනිස්සයා ක්‍රියාත්මක වෙන්නේ අර විදිහට ඇබ්බැහිය මත නොවේ, හරියට තන නොතන කලයුත්ත නොකලයුත්ත තේරුම් අරගෙන හැඟීම් තේරුම් අරගෙන. නමුත් සමහර වෙලාවට සමහර காரணවලදී මිනිස්සයොත් ඇබ්බැහි මත ක්‍රියාත්මක වෙන බව පේනවා. එහෙම ඇබ්බැහි මත පමණක් නම් ක්‍රියාත්මක වෙන්නේ එතන එතරම් උසස් තත්වයක් අපිට දකින්නට පුළුවන් කමක් නැහැ. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු සමහර කෙනෙක් මස් මාළු කෑමෙන් වැළකිලා ඉන්නට පුළුවන්. ඒක හොඳ දෙයක්. හැබැයි ඒ මස් මාළු කෑමෙන් වැළකිලා ඉන්නේ කුමක් නිසාද, කුමක් සඳහාද කියන එක විමසා බලනකොට එතන තියෙන්නේ මට නම් මස් මාළු අප්පිරියයි, දකින්නකොට ඔක්කාරයට එනවා, බඩ දඟලනවා, මට නම් කන්න බැහැ කියන ඒ වගේ ස්වභාවයක් නම් තියෙන්නේ. ඒක ගුණයක් නෙමෙයි, ඒක දුර්වලකමක්. යම්කිසි දෙයක ගඳ සුවඳ දැනෙනකොට, ඇහැට පෙනෙනකොට ඒක Tamanට රොත්තු දෙන්නේ නැතිනම් එතන තියෙන්නේ මස්මාළු පිළිබඳව ප්‍රශ්නයක්වත් වෙන කාරණයක්වත් නෙමෙයි, Tamanගේ සිතේ පවතින දුර්වලකමක්. එතකොට Tamanගේ හැඟීම් වලට වහල් වෙලා. එතකොට ඒබඳු කෙනෙක් මස්මාළු කෑමෙන් වැළකිලා ඉන්නවා කියන එක මනුස්ස ගුණයක්වත් නිවන් දකින්නට උදව් වෙන ගුණයක්වත් කියලා හඟින්නට බෑ. ඒ තමන්ගේ දුර්වලකම නිසා නොකා ඉන්නවා කියලා තමයි කියන්නට වෙන්නේ. නමුත් තවත් කෙනෙක් මස්මාළු නොකා ඉන්නට පුළුවන්. සත්ව ඝාතනය මම කරන්නේ නැහැ. ඒ වගේම සත්තු ඝාතනය කරන්නට මම අනුබල දෙන්නෙත් නැහැ. ඒ වගේම ඒ ඝාතනය කරපු සතෙකුගේ මාංශය මම අනුභව කරන්නෙත් නැහැ කියන මේ අවිහිංසාව පිළිබඳව පියවරෙන් පියවර ඉදිරියට ගිහිල්ලා ඉදිරි පියවරක් වශයෙන් ඒ තැනැත්තා ඒ අසත් ධර්මයන්ගෙන් වැළකීමේ උපක්‍රමයක් වශයෙන් ලෝකයටත් ඒ සඳහා මඟ පෙන්වීමක් වශයෙන් අවිහිංසාව තුල ක්‍රියාත්මක වෙමින් හරියට කරුණු තේරුම් අරගෙන මස් මාංශ කෑමෙන් වැළකීලා ඉන්නට පුළුවන්. අන්න එහෙම ඉන්නවා නම් ඒ තැනැත්තා ඉතා හොඳ මට්ටමකින් මනස පුහුණු කරන කෙනෙක් කියලා කියන්නට පුළුවන්. ඒ තැනැත්තා මස් මාළු නොකා ඉඳීම වටිනා ගුණයක් වෙනවා. ඒක ඉතාම වැදගත් දෙයක් වෙනවා. තොර එහෙම නොවුනොත් එබඳු පුද්ගලයා අපි පෙර දිනකත් සිහිපත් කළා, අර මීහරකෙක් ඉපදිලා ටික කාලයක් යනකොට තනකොළ කන්නට බැහි වෙනවා. එතකොට ඌ මස්මාළු කන්නේ නැහැ. නමුත් ඒ සතා ඉපදුනේ තිරසනෙක් හැටියට, මැරෙන්නේ තිරසනෙක් හැටියට මස්මාළු නොකෑවයි කියලා ඒ සතාගේ අමුතු විශේෂත්වයක් ඇති වෙන්නේ නැහැ. ඇයි ඇති නොවෙන්නේ? ඒක ඇබ්බැහියක් මතයි කරගෙන යන්නේ, හොඳ නරක තේරුම් අරගෙන නෙමෙයි. එතකොට මේ මනුස්සත්වයේ කියන තැන අවදි වෙන්නේ, වෙනස් වෙන්නේ, වර්ධනය වෙන්නේ, විශේෂ වෙන්නේ කුමක් නිසාද? ඒ සත්තු සිව්පාව වගේ දේවල් ඇබ්බැහිය මත කරගෙන යනවා නෙමෙයි, තේරුම් අරගෙන හඳුනාගෙන කාරණය වටහාගෙන හේතුඵල දැක්මක් ඇතුව තමයි ඒව පුහුණු කරන්නේ. එතකොට මේ தත්වයට යම්කිසි කෙනෙකුගේ මනස පුහුණු කරන්නට පුළුවන් වුණොත් විතරයි මේ පාපිච්චතාවයන්ගෙන් වලක්වා ගන්නට පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ઈચ્છාවන්ට වහල් වෙලා පෞකම් කරන මට්ටමට නොගිහින් Tamange ජීවිතය ආරක්ෂා කරගන්නට, Tamange මනස ආරක්ෂා කරගන්නට සමාජ හිතවාදීව සදාචාර සම්පන්නව කටයුතු කරන්න පුළුවන් වෙන්නේ ඒ විදිහේ හැඟීම් වලට වහල් නොවි කටයුතු කරන්නට පුළුවන් කෙනෙකුට පමණයි. යම්කිසි කෙනෙකුගේ මනසේ පහළ වෙන ක්ලේශ ධර්ම අවස්ථා තුනකින් ක්‍රියාත්මක වෙනෝ අනුසය, පරිඋත්ථාන, ව්‍යතික්‍රමන කියලා. අනුසය අවස්ථාවයි කියලා කියන්නේ මනසෙහි නිදිගෙන පවතින ක්ලේශ ධර්ම. පරිඋත්ථාන අවස්ථාවයි කියලා කියන්නේ කාරණයක් පැමුණුනහම අවදි වෙලා එන අවස්ථාව. ව්‍යතික්‍රමන අවස්ථාවයි කියලා කියන්නේ ඒක පාලනය කරගත නොහැකිව වචනෙන් හෝ කයින් ක්‍රියාත්මක වෙන අවස්ථාව. එතකොට ඕන කෙනෙකුට යම් යම් ලාමක අදහස් තියෙන්නට පුළුවන්. බලාපොරොත්තු අපේක්ෂාවන් තියෙන්නට පුළුවන්. තෘෂ්ණාවන් තියෙන්නට පුළුවන්. නමුත් ඒ තෘෂ්ණාවන්ට වහල් වෙලා අර කයින් වචනෙන් ලෝක ධර්මතාවයන් අභිබවා යන මට්ටමට ව්‍යතික්‍රමන අවස්ථාවට පත් වෙනකොට ඒ තැනැත්තා පාපකාරී ක්‍රියාවන්ට නැඹුරු වෙන්නට ඉඩකඩ වැඩි. එතකොට ඒ විදිහේ ඒ වගේ ලාමක තත්ත්වයට පත් වෙනකොට ඒ පුද්ගලයා බොහෝ අකුසල් සිද්ධ කරගන්නවා, සමාජයට අවැඩ කරනවා, මෙලවත් පරලවත් විනාශ කරගන්න, තමන්ටත් අනුන්ටත් අයහපත කරන බරපතල විනාශකාරී කෙනෙක් බවට පත්. ඒ නිසායි අත්‍රිච්ඡතා මහිච්ඡතා කියන දෙකටම වඩා මේ පාපිච්ඡතාවේ බරපතලයි කියලා සඳහන් කරන්නේ. ඒ නිසායි ඒ පාපකාරී විදිහෙන් තමන්ගේ හැඟීම් සන්තර්පණය කරගන්නට යොමු වෙන තැනම ඒ තැනත්තා ලෝක ධර්මතාවයන් ඉක්මවා යනවා. මේ කාම මිත්‍යාචාරය වරදක් කියලා කියන්නේ කුමක් නිසාද? ඒ ලෝක සම්මත වූ ධර්මතාවයන් පරයා යන්නට ක්‍රියාත්මක වෙනවා. තමන්ගේ ඒ බලාපොරොත්තු අපේක්ෂාවන් ඔස්සේ යමින් ඒවාට වසඟ වෙලා, ඒවාට වහල් වෙලා ඒ ලාමක අපේක්ෂාවන් සපුරා ගන්නට ලෝක ධර්මතාවයන්ට අනුව නොහැකි නම් ඒ ධර්මතාවයන් ඉක්මවා ගෙහින් හරි තමන් බලාපොරොත්තු වෙන ඒ ආස්වාදය ලබන්නට යම්කිසි කෙනෙක් යොමු වෙනවා. ඊළඟට හොරකම් කරන්නට යම්කිසි කෙනෙක් යොමු වෙන්න, තමන්ට අවශ්‍ය දේ බලාපොරොත්තු වෙන දේ තමන්ට උපයා ගන්නටත් බැරි නම්, ඉල්ලලා ගන්නටත් බැරි නම් වංචනික විදිහට ඒවා දැහැගන්නට, තමන් අත්පත් කරගන්නට කෙනෙක් ඉදිරිපත් වෙන්නට පුළුවන්. ඒ හරහා සොරකම්, මැරකම්, වංචාවන් නොයික් අපරාධ ලෝකයේ තුල ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ විදිහට පින්නතුනේ ලෝකයේ අසත් ධර්ම, පාප ධර්ම, පව්කම් හැටියට ලෝකයා විසින් හඳුනාගෙන තියෙන බොහෝ අපරාධ සිද්ධ වෙන්නට ප්‍රධාන කාරණයක් වෙනවා මේ කියන පාපිච්චතා නැමැති ක්ලේශ ධර්මය. ඒ නිසා යම්කිසි කෙනෙක් අල්පේච්ඡතාවේ පුරුදු පුහුණු කරන්නට, අල්පේච්ඡතාවේ තුලින් ගුණනුවණ වඩන්නට අපේක්ෂා කරනවා නම් මේ කියන ධර්මතාවයන්ගේ දුර්වලකමත්, ඒවායින් තමන්ගේ මනස විනාශ කරන ආකාරයත් නිවැරදිව හඳුනා ගන්නට ඕන. බොහෝ කොට මේ ලාමක වූ පාපිච්චතාවයන්ට නැඹුරු වෙන තැනැත්තා අර විදිහෙන් පව්කම් කරලා යම් යම් දේ උපයන්නට ගිහියෙක් හැටියට යොමු වෙනෝ, පැවිද්දෙක් තුල මේ දුර්ගුණය මතුනොත් ඒ පැවිද්දා නොඑක් වංචනික ක්‍රමවලින් අන් අය මුලා කරන්නට උනන්දු වෙන්න පුළුවන්. අපි අර මුලින් සඳහන් කළා පැවිද්දෙක් හැටියට තමන් යමක් උපයනවා නොවේ, අනුන්ගෙන් ලැබෙන දෙයින් යැපෙනකොට ඉල්ලා හිටින්නට ඉල්ලීම් බහුල කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ඉල්ලීම් බහුල වෙනකොට තමන්ට ලැබෙනවා නම් ඒකෙන් සෑහීමටපත් වෙනවා නම් එතනින් ඒක නවතිනවා. නමුත් එතනිනුත් සෑහීමටපත් නොවෙනකොට නැති ಗುಣ අඟවල නොඑක ආකාරයෙන් අන් අය ඉදිරියේ වංචනික විදිහට හැසිරෙන්නට ඒබඳු භික්ෂුව, ඒබඳු පැවිද්දා යොමු වෙන්නට පුළුවන්. ඒබඳු කරුණු පිළිබඳව ඕනෑතරම් කතා ප්‍රවෘත්ති සඳහන් වෙනවා. ඒ විදිහට වංචා කරලා අනිත් අයට නැති ಗುಣ අඟවල නොඑක ආකාරයෙන් ප්‍රතිලාභය ලබාපු ආකාරයන් පිළිබඳව භික්ෂුන් වහන්සේලාට පනවලා තියෙන පරාජිකා හතරෙන් හතරවෙනි පරාජිකාව උත්තරී මනුස්ස ධර්ම පරාජිකාව. ඒ කියන්නේ තමන් ළඟ නැති ධාන, අභිඥා, මාර්ගඵලාදිය තියනවා කියලා අඟවල අන් අයගෙන් ප්‍රතිලාභ උපයන්නට උනන්දු වෙනවා නම් ඒ පැවිද්දා උපසම්පදාවෙන් පිරිහෙනව නැවත කවදාවත් මේ ජීවිතයේ උපසම්පදාව ලබන්නට පුළුවන්කමක් නැහැ. ඒතර ප්‍රත්‍යලාභ විතරක් නෙමෙයි, සමහර වෙලාවට අද සමාජයේ අපිට පැහැදිලිවම පේන කාරණයක් තමයි ප්‍රත්‍යලාභ කිසිවක් අපේක්ෂා නොකළා වුණත් සමහර විට පිරිස් බලය ඇති කරගන්නට, සමහරට තමන් පිළිබඳව කීර්ති ඝෝෂාව ඇති කරගන්නට, සමහර වෙලාවට බලවතුන් ධනවතුන් ඒ වගේම නිලතල දරණ අය දේශපාලඥයින් දැනුගත් අය තමන් වෙත නම්මා ගන්න, එහෙම නැත්නම් තමන්ගේ මතය අන් අය වෙත පතුරවන්න, මේ විදිහේ විවිධ ලාමක අදහස් ඇතිව අයථා විදිහට ක්‍රියාත්මක වෙන ඇතැම් පිරිස් අපේ සමාජයේ අද බහුලව පෙනෙන්නට අසන්නට තියෙනවා. ඉතින් මේ සෑම දෙයකටම හේතු වෙන්නේ යථා ක්‍රමවලින් තමන් අපේක්ෂා කරන දේවල් කරගන්නට බැරි වෙනකොට අයථා විදිහට ඒවා මනස තුලින් අවදි වෙන්නට පටන් ගන්නවා. වංචක ධර්ම හැටියට ඒවා මතුවෙන්නටත් පුළුවන්. ඒ වගේම දැන දැනම වංචා කරන තත්ත්වයෙන් මතුවෙන්නටත් පුළුවන්. වංචක ධර්ම හැටියට කියන්නේ තමන්ටත් නොදැනීම, තමන්ගේ මනසත් මුලා වෙලා ඒ මුලා වුණු මනසින් ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. සමහර කෙනෙක් තමන් මුලා වෙලා නැහැ, සැබවින්ම දැන දැනම අනුන් මුලා කරනවා. ඉතින් මේ දෙපිරිස්ම අපේ සමාජය තුළ ඇතැම් විට මුණගැහෙනවා. බොහෝ කොට යම් කිසි කෙනෙක් වයසට ගිහිල්ලා පැවිදි වුණොත් ඒ ගිහි කාලේ යම් යම් නිලතල දරාගෙන යම් යම් සමාජ ගරු බොහොමන් ලැබමින් ඒ තැනැත්තා ජීවත් වුණු කෙනෙක් නම් පැවිදි වුණාට පස්සේ මුලින්ම සාමණේර පැවිද්දෙක් හැටියටයි මේ ශාසනයට ඇතුළත් වෙන්නේ. එතකොට කොයිතරම් වයසින් වැඩි වුණත් කොයිතරම් ප්‍රභූවරයෙක් හැටියට ජීවත් වුණත් පැවිද්දට යොමු වුණාට පස්සේ මහාන වුණාට පස්සේ අර පොඩි හාමුදුරුවරුන්ට පවා වඳින්න ගරු කරන්න සිද්ධ වෙනවා. එතකොට අර සමාජයේ ගිහියෙක් හැටියට තමන්ට තිබිච්ච නම්බු නාම ගරු සැලකිලි ඔක්කොම අහෝසි වෙලා තමන් පල්ලෙහාම මට්ටමේ කෙනෙක් බවට පත් වෙනවා පැවිද්දන් අතර. එතකොට මේ தত্ত্বය තමන්ට ඔරොත්තු දෙන්නේ නැති වෙන්නට පුළුවන්, දරා ගන්නට බැරි වෙන්න පුළුවන්. මොකද අරතරම් ප්‍රභූවරයෙක් හැටියට හැමෝගෙම ගරු බුහුමන් ලබාගෙන ඉඳලා දැන් මේ தত্ত্বයට පත් වෙනකොට ඒක මනසින් රුස්සන්නේ නැහැ. ඊට පස්සේ එබඳු වයසට ගිහින් පැවිදි වෙච්ච ඇතැම් අය තුල වංචනික විදිහට මතුවෙනවා අර තමන් මෙතෙක්කල් ලබාපු ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නැවත වරක් තමන් වෙත ගෙන්නා ගන්නට තමන්ට කුමක්ද කළ හැකි. මේවා ඉතා සූක්ෂම විදිහට මනසේ ක්‍රියාත්මක වෙනවා. ඊළඟට අමුතු මතයක් ප්‍රකාශ කරන්නට, අමුතු රැල්ලක් ඇති කරන්නට, අමුතු බණක් කියන්නට, අමුතු ගුණයක් අඟවන්නට මේ නොයෙක් ක්‍රමවලින් පිරිස් බලය තමන් වෙත යොමු කරගෙන අමුතු අමුතු අදහස් ලෝකයට ඉදිරිපත් කරමින් මේ සමාජය තුළ යම් ආකාරයේ දෝලනයක් ඇති කරමින් තමන්ගේ නම ප්‍රකට කරන්නට ක්‍රියාත්මක වෙන අවස්ථා අපි බොහෝ කොට සමාජයේ අත්දකිනවා. එතකොට මේ කියන ලාමක තත්ත්වයන්ට ඇතැම් අය පැමිණෙන්නේ කුමක් නිසාද? මේ පාපිච්චතා නැමැති ලාමක ක්ලේශ ධර්මය නිසා. තමන් බලාපොරොත්තු වෙන දේ, තමන් අපේක්ෂා කරන දේ යථා ක්‍රමයෙන් ලබන්නට බැරි වෙනකොට. එතකොට ඒ යථා ක්‍රමයෙන් ලබන්නට සුදුසුකම් තමන් ළඟ නැහැ. එහෙම වුණාට අර බලාපොරොත්තු අතහරින්නට ලෑස්තිත් නැහැ. එතකොට වෙන්නේ බලාපොරොත්තුව තියෙනවා, සුදුසුකම් නැහැ. ඊට පස්සේ බලාපොරොත්තු අතහැර ගන්නට බැරි නම් වංචනික ක්‍රමවලට යොමු වෙලා ඒවා අයථා ක්‍රමවලින් ලබන්න පෙළඹෙනවා. ඉතින් ඒ නිසයි රාත්‍රිච්ඡතා මහිච්ඡතා කියන දෙකටම වඩා මේ පාපිච්ඡතාවේ බරපතලයි කියලා සඳහන් කරන්නේ. එතකොට අපි මේ ධර්ම දේශනා කීපෙදී ඔය පැහැදිලි කළේ අල්පේච්ඡතාවය කියන එක හඳුනා ගන්නට මූලික වශයෙන් දැන හඳුනා ගත යුතු කරුණු තුනක්. අත්‍රිච්ඡතා, මහිච්ඡතා, පාපිච්ඡතා කියන කාරණා තුන මේවා පිළිබඳව හාත්පසින් විවිධ ක්‍රමවලින් හිතලා කල්පනා කරලා තේරුම් අරගත්තහම තමයි අල්පේච්ඡතාවය කියන්නේ මොකක්ද කියලා හඳුනාගෙන අපේ මනස තුළ ඒ ගුණය වඩවන්නට පහසු වෙන්නේ. එනිසා මෙතෙක් වේලා මේ ඇසූ දහම් කරුණු මනවින් සිහියේ පවත්වාගෙන තමන්ගේ මනසෙහි මේ පාප ධර්මයන් පහළ වෙනවාද, එසේ පහළ වෙනවා නම් ඒවට හේතු මොනවාද කියලා දැන හඳුනාගෙන බැහැර කරමින් අල්පේච්ඡතාවේ දියුණු කරගන්නට උත්සාහ කළ යුතු වෙනවා. අල්පේච්ඡතාවේ පිළිබඳව දැනගත යුතු බොහෝ කරුණු ඉදිරි ධර්ම දේශනාවලදී එකින් එක පැහැදිලි කරලා දෙන්නට අදහස් කරනවා. අද දවසේ මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීම තුළින් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් අප හැම දිනාටමත් බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් වූ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා